මෙදිනවල මාධ්‍ය ඔස්සේ ඇමරිකාව පිළිබඳව වැඩි වශයෙන් කතාබහ කරන ප්‍රවණතාවයක් අපට දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගන්නා ලබන තීන්දුව తీරුන නිසාවෙන් මෑතකදී ද ඉකොනොමිස් සංගරාව මගින් නිකුත් කරනු ලැබුවා ඉන්ටර්නැෂනල් ඩෙමොක්‍රසි ඉන්ඩෙක්ස්, එහෙමත් නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ වූ ජාත්‍යන්තර දර්ශකය. මේ දර්ශකය තුර ප්‍රථම වතාවට ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පිරිහීමක් ඇති බව සඳහන් කර තිබෙනවා. මෙය ඉතාමත් වැදගත් කාරණයක් බවට පත්වනවා. විශේෂයෙන්ම මේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය කියන තත්වෙන් යම්කිසි ආකාරයක කැළලක් ඇති ප්‍රජාතන්ත්‍රවාදයක් දැන් ඇමරිකාවේ පවතින බව මෙම දර්ශකයට අනුව සඳහන් කරනවා. මේ නිසා මේ කාරණය පිළිබඳව අද වැඩසටහනෙන් අපි කතාබහ කරන්නට තීරණය කළා. මේ පිළිබඳව කතාබහ කරන්නට අපි ඇමරිකා එක්සත් ජනපදයේ සිට සම්බන්ධ කරගත්තා ඇමරිකාවේ ෆ්‍රෙස්නෝ විශ්වවිද්‍යාලය සහ ටෙනසි විශ්වවිද්‍යාලවල කථිකාචාර්යවරියක් හැටියට කටයුතු කළ, එවැගේම කතුවරියක්, එවැගේම දැනට ඇය බ්ලොග් ලේඛිකාවක් වශයෙන් කටයුතු කරනවා. අපි අද වැඩසටහනට සම්බන්ධ කරගත්ත අරුණි ෂපිරෝ, ඇය විශේෂයෙන්ම ඇමරිකානු දේශපාලනය පිළිබඳව, ආර්ථික විද්‍යාව පිළිබඳව නිරන්තරයෙන් විමසිල්ලෙන් සිටින කෙනෙක්. අරුණි, අපි මුලින්ම ආයුබෝවන් කියලා පිළිගන්නවා.
ආයුබෝවන්.
අරුණි, මේ විශේෂයෙන්ම මේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් වූ මේ දර්ශකය තුළ ඇමරිකාව මේ ආකාරයෙන් පහතට වැටෙන්නට හේතු වී තිබෙන ප්‍රධාන කාරණා මොනවද? ඩොනල්ඩ් ට්‍රම්ප්ද මේකට හේතුව, නැත්නම් මීට පෙර පාලකයන් කරන ලද කරුණු කාරණාද? මොකක්ද මේකට හේතුව?
හේතු ගොඩයි. ඩොනල්ඩ් ට්‍රම්ප් වෙන්න බෑ, මොකද මේගොල්ලන් කියන්නේ දැන් දර්ශකයේ හදද්දී ඊට කලින් වෙච්ච දේවල් සැලකුවා කියලා. ට්‍රම්ප් ජනාධිපති බවට දිවුරුම් දෙන්න කලින්, ඒ කියන්නේ විධායක නියෝග කිසිවක් අත්සන් කරන්න කලින්, ඊට කලින් වෙච්ච දේවල් නිසා තමයි මේ පහළ බැස්ම දකින්නට ලැබෙන්නේ.
විශේෂයෙන්ම දැනගන්නට කැමති, දැන් මීට පෙර මේ දර්ශකයා, අපි ඔබගෙන් සවිස්තරව කරුණු කාරණා දැනගත්තොත්, මීට පෙර පාලකයන් කරන ලද මොන වගේ කරුණු කාරණා? දැන් අපි යුරෝපයේ සමහරක් රටවල් ගත්තාම මේ දර්ශකයා තුළ ෆුල් ඩෙමොක්‍රසි, එමත් නැත්නම් පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති රටවල් වශයෙන් හඳුනාගෙන තිබෙනවා යුරෝපයේ දියුණු රටවල්. නමුත් ඇමරිකාව මේ ආකාරයෙන් මේ පහතට වැටෙන්නට හේතු වී ඇති කරුණු කාරණා මොනවද? මොන ශේෂ්ත්‍රවල පිරිහීමක් ඇති නිසාද මේ ආකාරයෙන් පහතට වැටී තිබෙන, අරුණි ඔබ හිතන විදියට?
දැන් ඉස්සල්ලාම අපි බලන්න ඕනේ මේ දර්ශකයේ හදන්න මනින දර්ශකයේ පටන් ගත්තේ කොයි අවුරුද්දද කියලා, 2006. ඒ නිසා මේකට ලොකු ඉතිහාසයක් නැහැ. අවුරුදු 10ක ඉතිහාසයක් තමයි දර්ශකයටත් තියෙන්නේ. ඉතින් එතකොට ඇමරිකන් ඉතිහාසය ගත්තාම අවුරුදු 200ක මේ වගේ අද තියෙන තත්ත්වයට වගේ වැටිලා තියෙන අවස්ථා ඕන තරම් අපිට දකින්න පුළුවන්.
ඒ වගේම මේ ද ඉකොනොමිස්ට් සංගරාව මගින් නිකුත් කරන ලද ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මේ දර්ශකයේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය ඇති රටවල් වශයෙන් ප්‍රථම ස්ථානයේ හිමිව තිබෙන්නේ නෝර්වේ දේශයට, ඒ වගේම ස්වීඩනය, නවසීලන්තය, අපි මේ වාසය කරන ඔස්ට්‍රේලියාව පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය ඇති රටවල් වශයෙන් මේ දර්ශකය හඳුනාගෙන තිබෙනවා. සමහරක් පාර්ශ්වයන් මේ දර්ශකයේ ඇති ගැටලු පිළිබඳව කරුණු මතු කර තිබුණා මාධ්‍ය ඔස්සේ. අරුණි, අපි දැනගන්න කැමති මොනවද මේ දර්ශකයේ ඇති ගැටලු?
මේක හදන්නේ ද ඉකොනොමිස් සංග්‍රහයේ බුද්ධිආංශය කියලා තමයි අපි දන්නේ. ඒ ඇරෙන්නට ගොඩක්ම උත්තර, වැඩියෙන්ම උත්තර මේ දර්ශකයේ හදන්න සපයන්නේ විශේෂඥයන් දෙන අගයීම් වලින්. කොහොම වුණත් අපිට ද ඉකොනොමිස් සංග්‍රහයේ බුද්ධිආංශය කියන්නේ නැහැ මේ අගයීම් කරන විශේෂඥයන් මොනවට විශේෂඥයන් වෙන්චායද කියලා. ඒ වගේම විශේෂඥයෝ කී දෙනෙක් ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. කුමන ජාතිකයන්ද කියලා දන්නේ නැහැ. ඒ අය ස්වාධීන අයද නැත්නම් ද ඉකොනොමිස් සංග්‍රහයේ බුද්ධිආංශය අයද කියලා අපි දන්නේ නැහැ. ඒක එකක්. තව එකක් තමයි මේ ද ඉකොනොමිස් සංග්‍රහව බරක් ඔබාමා ඇමරිකාවේ ජනාධිපතිවරණයට තරඟ කරද්දී ප්‍රථම වරට, ඒ සංග්‍රහයේ ඉතිහාසයේ ප්‍රථම වරට දේශපාලනඥයෙක්ව සුදුසෙකියයි අනුමත කළා. 2006 ඉඳලා වසර 10ක් ගෙවලා යනකොට දැන් ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පහළට බැස්සනම්, ඉතින් දැන් අපි මේ ඉකොනොමිස් සංග්‍රහයේ අය මොන විශේෂඥ දැනුමකින්ද බරක් ඔබාමා දෙසරයක්ම සුදුස්සෙක් හැටියට අනුමත කළේ කියලා අහන්නත් ඕනේ. අපිට අනිත් එක තමයි දැන් ප්‍රජාතන්ත්‍රවාදය මනින්නේ කොහොමද කියලා මුළු ලෝකෙ හැමෝම පොදුවේ පිළිගන්න ක්‍රමයක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද කියන එක ගැනත් මත විවාද තියෙනවා. ඉතින් මේ දර්ශකය ගත්තහම ඒකේ වැඩි ලකුණු දෙනවා මැතිවරණයකදී වැඩියෙන් පිරිසක් ඡන්ද දාන්න ආවනම්. අපි දන්නවා මේ යම් මැතිවරණයකදී අඩු පිරිසක් ආවා කියන්නේ ඔක්කොම ඡන්දයට ඉල්ලන අය ඔක්කොම ගැනම අප්‍රසාදයකින් වෙන්නත් පුළුවන්. හැබැයි අනිත් පැත්තට පවතින තත්ත්වය ගැන තෘප්තියක් නිසා වෙනසක් කරන්න ඕනේ නැහැ කියලා ගෙතටලා ඉන්න අය වෙන්නත් පුළුවන්. ඉතින් මේ දර්ශකයේ සමහර ලකුණු ගැන ඒ ආකාරයෙන් ප්‍රශ්න තියෙනවා.
අරුණිය, දැන් මේ දර්ශකය තුළ සලකා බැලන කාරණා අතර රජය සඳහා පත්වන නියෝජිතයන් පිළිබඳ ඇති විශ්වාසය, ඇමරිකාව තුළ පවතින චන්ද්‍රක්‍රමය, දේශපාලන සංස්කෘතිය, සිවිල් අයිතීන්වල ඇති පසුබිම, මේ කරුණු කාරණා සලකා බැලීමෙන් තමයි මේ දර්ශකය ප්‍රකාශයට පත්කොට තිබෙන්නේ. විශේෂයෙන්ම මේ ඇමරිකාව තුළ රජය සඳහා පත්වන නියෝජිතයන් පිළිබඳ ඇති විශ්වාසය බිඳවැටීම ආදී කරණ මේ අයුරින් ඇමරිකාව තුළ දර්ශකය තුළ පසුබැසීමට ලක්වීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව ද ඉකොනොමිස් සංගරාවේ මේ වාර්තාවත් තවත් ප්‍රවෘත්ති වාර්තා කිහිපයකුත් සඳහන් කර තිබුණා. අපි දැනගන්නට කැමති ඔබගේ මතය, මේ වෙන විට ඇමරිකාව තුළ එවැනි තත්ත්වයක් මතුව තිබෙනවද?
එවැනි තත්ත්වයක් මතුවලා තියෙනවා. හැබැයි අද ඊයේ පටන් ගත්තු එකක් නෙමෙයි. ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් කාලේ බ්‍රිතාන්‍යයෙන් දායාද වෙච්ච මතවාදයක් තමයි මේ එද්දලවාදය කියලා. රජයට පුළුවන් කියලා පුද්ගලික අංශයේ තොරගත්තු පිරිසක් එකතු වෙලා රට දියුණු කරන්න. ඒක මෑතකදී ආයමත් ජනප්‍රිය වෙච්ච මතවාදයක්. ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් කාලයේදී ඉරාක යුද්ධයේ එක්කව, ඒ අරුණහම කත්‍රීනා කුණාටු කාලයේදී ආණ්ඩුව තෝරාගත්තු ඇමරිකන් කොම්පැනි වලට ඒ ආරක්ෂක කටයුතු කරන්නත්, ඉදිකිරීම් කටයුතු කරන්නත් කොන්ත්‍රාත්තු දුන්නා කියලා අපිට අහන්න ලැබුණා. ඒ වගේම 2008-2009 මුල්‍ය අර්බුදයේ වෙලාවේදී ජනතාවගේ බදු මුදල් වලින් වෝල් ස්ට්‍රීට් ව්‍යාපාර පහර බොහොමයක් බේරගත්තේ ඒ ආණ්ඩුවට හේතු වෙච්ච අයගේ කියලා අපිට අහන ලැබුණා. ඔබාමා ආණ්ඩුව කාලේ එක නැවතුණා කියලා කියන්නේ නැහැ. දැන් අපිට ට්‍රම්ප් ආණ්ඩුව යටතේ මේ ප්‍රවණතාවය නතර වෙයි කියලා හිතන්න බෑ. ඒ කියන්නේ අපි තාමත් හිර වෙලා ඉන්නේ අර පක්ෂයයට බැරුණාට මේ පක්ෂයයට පුළුවන් කියලා හිතන තත්වයක.
හොඳයි, දැන් විශේෂයෙන්ම අරුණී, දැන් මේ දර්ශකයේදී සලකා බැලුණු අනෙකුත් කාරණා පිළිබඳව ඔබගේ මතය, ඔබ විශේෂයෙන්ම නිරීක්ෂණය කරපු කරුණු කාරණා දැනගන්නට කැමති. දැන් ඇමරිකාව තුළ වර්තමානයේ ක්‍රියාත්මක චන්ද්‍රක්‍රමය, ඒ වගේම ඇමරිකාව තුළ මේ වන විට පවතින දේශපාලන සංස්කෘතිය, ඒ වගේම සිවිල් අයිතීන් කියන කරුණු කාරණාවල ඔබ පසුගිය වකවානුව තුළ ඔබ යම්කිසි ආකාරයක වෙනසක් පිරිහීමක් දැක්කද අරුණි?
මං හිතන්නේ චන්ද්‍රකමේ පිරිහීමක් නම් නැහැ. නමුත් මැතිවරණ ක්‍රියාවලිය ගත්තහම ප්‍රධාන පක්ෂ දෙකේ නායකත්වයේ තමන්ගේ සමාජිකත්වය නැත්නම් පක්ෂයේ පාක්ෂිකයන් නොසලකා හරින තැනට ඇවිල්ලා තියෙනවා කියලා අපිට මේ පහුගිය මැතිවරණයෙන් පේනවා. ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ බර්නි සෑන්ඩර්ස්ට පක්ෂ නායකත්වයෙන් තැනක් ලැබුණේ නැති එක. එතකොට දේශපාලන සංස්කෘතිය ගත්තොත් පක්ෂය ගැන දැක්මක් නැති වෙලා අපි පුද්ගලයන්ගේ දැක්ම ගැන හොයන්න නැඹුරු වෙලා තියෙනවා. මොකද ප්‍රධාන පක්ෂ දෙක අතර ලොකු වෙනසක් නැහැ. දෙකම ඉන්නේ එද්දලවාදය ගැන දැක්මක. ඉතින් ඒ නිසා අපි පුද්ගලයන් ගැන කතා කරන්න පටන් අරගෙන. ඉතින් ඒ කියන්නේ දේශපාලක සංස්කෘතිය වෙනස් වෙලා තියෙනවා. සිවිල් අයිතීන් ගත්තොත් ඇත්තටම පහුගිය වසර 10කට ඉහා කාලයක් ඉඳලා සෑහෙන පිරිහීමකට ලක් වෙලා තියෙනවා. මේ පිරිහීම පටන් ගත්තේ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් 2002 විතර පිහිටවපු දේශප්‍රේමී ආරක්ෂාව සඳහා දෙපාර්තමේන්තුව නැත්නම් හෝම්ලෑන්ඩ් සෙකියුරිටි කියලා, ඒකයි TSA කියන මගේ ආරක්ෂාව පරිපාලනයට ඊට අනුබද්ධ ආයතනයක් ගෙනාවා. ඔය දෙක නිසා වෙනත් අතුරු නීති හැදුණා. විශේෂයෙන්ම මිනිහෙක්ගේ පුද්ගලික ජංගම ගිණුමක ඩොලර් 10,000ක් හෝ ඊට වැඩි මුදලක් මාරු වෙනවා නම්, අඩු වැඩි වෙනවා නම් මේ ෆෙඩරල් ආණ්ඩුව ඕක දැනගන්න ක්‍රමයක් හදාගත්තා. මේ පනත නිසා ඇමරිකාවේ ප්‍රාන්ත ආණ්ඩු හදාගත්තා සිවිල් අහිමිකර නීතිය කියලා එකක්. ඒකෙන් පුළුවන් ඔය බැංකු ගිණුමේ මුදල් එහා මෙහා වෙන හැටි බලලා කිසිම සාක්ෂි නැතුව බැංකු ගිණුමේ මුදල්, මිනිසුන්ගේ ගෙවල්, වාහන, ඉඩම් හිටපු ගමන් ප්‍රාන්ත ආණ්ඩුවට පවරා ගන්න පුළුවන් බලයක් හදාගත්තා. අනිත් එක තමයි ඔය දේශප්‍රේමී පනතෙන්ම තමයි ඔබාමා කියන්නේ තමන්ට කොංග්‍රසයෙන් බලයක් ලැබුණා කියලා ඔය පිටරටවල් වල ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කරන්න. පිටරටවල ඉන්න ඇමරිකන් පුරවැසියන්වත් ඩ්‍රෝන් ප්‍රහාරවලට ලක් වෙලා මැරෙන්නේ වැරද්දක් කරා කියලා පෙන්වන චෝදනා නැතුව. ඉතින් ඒක ඇමරිකන් පුරවැසියාගේ සිවිල් අයිතීන් සෑහෙන්න පිරිහි ගිහිලා තියෙන තත්ත්වයක් කියලා අපිට කියන්න පුළුවන්. දැන් ඔබාමා රජය සැලසුම් කරපු ඩ්‍රෝන් ප්‍රහාර ඩොනල්ඩ් ට්‍රම්ප් නවත්තලත් නැහැ.
දැන් මේ කරුණු කාරණා අතරේ විශේෂයෙන්ම මේ සිවිල් අයිතීන් සුරැකීම, අපි කියනවා මේ රජයක් ක්‍රියාත්මක වෙන ආකාරය, ඒ වගේම දේශපාලන සහභාගිත්වය, දේශපාලන
සංස්කෘතිය ඒ වගේම බහුවිධතාවය මේ කරුණු කාරණා මෙහිදී විශේෂයෙන්ම සලකා බලනවා. දැන් අපි ඉදිරිය ගත්තොත් ඇමරිකාව ඉදිරිය ගත්තොත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පාලනයත් සමගින් මේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකීම කියන කාරණේ ඔබ හිතන්නේ ඇමරිකාව තුල ඔබ හිතන විදියට එහි අනාගතය මොන වගේ මුහුණුවරක් ගනීද?
ඇමරිකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවානේ. දැන් මේකට පටහැනි විදියට කටයුතු කරනවාද නැත්නම් අනුකූල ලෙස කටයුතු කරනවාද කියලා බලන්න මෙහි checks and balances කියලා පියවර තියෙනවා. ඉතින් අපිට තියෙනවා ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය. එක කොටසක් අනිත් කොටස කොටස් දෙක ගැන නිතරම හැගහගෙන ඉන්නේ. ට්‍රම්ප් තමයි දැනට වැඩියෙන්ම විධායක නියෝග අත්සන් කරලා තියෙන කෙනා. නමුත් එහෙම කිව්වට වුඩ්‍රෝ විල්සන්, කැල්වින් කූලිච් එහෙම සිය ගණනින් විධායක නියෝග අත්සන් කරලා තියෙනවා ඔය දර්ශක හදන්න කලින්. ඉතින් ඒක නිසා දැන් විධායකයේ යම්කිසි ආකාරයකට නියෝගවලින් රට ගෙනියනවාද තර්ජනයක් වෙනවද කියන එක ඒක ව්‍යවස්ථාදායකටයි අධිකරණයටයි ඒ ගැන යමක් කරන්න පුළුවන්. ඒගොල්ලන් කරයිද නැද්ද කියන එක තමයි අපි දන්නේ නැත්තේ. මොකද දැන් අපි ඔබාමා ආණ්ඩුව කාලයේ බැලුවොත් අපි දන්නවා සෞඛ්‍ය පනත පාස් කරන්න ඊට පස්සේ අපි ඒකේ තියෙන්නේ මොනවද කියලා හොයාගමු කියලා අපිට නැන්සි පෙලෝසි කියපු හැටි අපිට මේ වෙලාවේ මතක් වෙනවා. ඉතින් ඒ නිසා ව්‍යවස්ථාදායකයේ විධායකයේ හා එකතු වෙන වැඩ කරයිද නැත්නම් විධායකයේ වැරදි පෙන්නලා දීලා ඒ වනි වැරදි කරගන්න උත්සාහ කරයිද අධිකරණයේ පැත්තකට වෙලා ඉන්නේ නැතුව ඒ ගැන යමක් කරාවිද? අන්න ඒ කරුණු මත තමයි ට්‍රම්ප් නිසා ප්‍රජාතන්ත්‍රවාදයට මොන හරි තර්ජනයක් වෙනවද නැද්ද කියන එක අපිට කියන්න පුළුවන් වෙන්නේ.
අප සමගින් කතා බහට එකතුනේ ඇමරිකාවේ ෆ්‍රෙස්නෝ විශ්වවිද්‍යාලයේ සහ චෙනසී විශ්වවිද්‍යාලවල කථිකාචාර්යවරියක් හැටියට කටයුතු කළ ඒ වගේම දැනට බ්ලොග් ලේඛිකාවක් වශයෙන් කටයුතු කරන අරුණි ශපිරෝ. අරුණි බොහොම ස්තුතියි SBS ගුවන්විදුලිය සමගින් මේ කතා බහට එක්ුණාට.
සංජය බොහොම ස්තුතියි.